ස්ථාරණියක 27-2 යටතේ ප්‍රශ්නය ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
ස්තුතියි කථානායකතුමනි. ස්ථාවර නියෝග 27-2 යටතේ පහත සඳහන් ප්‍රශ්නවලිය ගරු අග්‍රාමාත්‍ය විමසීමට කැමැත්තෙමි. 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව පසු වසර 74ක ස්වාධීන ඉතිහාසය තුළ පළමු වරට බංකොලොත් වූ රජයක් ලෙස ප්‍රකාශ විය. එය රජය විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක් ගත් බැවින් ඩෙඩ් ස්ටෑන්ඩ් ස්ටිල් අතර එය මූල්‍ය අමාත්‍යාංශය හා මධ්‍යම බැංකුවේ අධිපති විසින් පෙර අනුමැතිය ණය පිරිවැය අසම්පූර්ණයක් ප්‍රීඑම්ප්ටිව් ඩිෆෝල්ට් ලෙස හැඳින්විය. එම ප්‍රකාශය 2022 අප්‍රේල් 12 වෙනිදා මාධ්‍ය නිවේදනයක් මගින් නිකුත් කර ඇති අතර ඒ අනුව සියලුම විදේශ ණය ගෙවීම නවත්වා දැමීමට නියමිත විය. මෙහි සාධක ලෙස විදේශ විනිමය ආරක්ෂා කෝෂය ඉක්මවා දියුණු වී තිබීම, රාජ්‍ය මූල්‍ය ගොඩනැගිලි බිඳ වැටීම තිබීම හා ඉන්ධන ආහාර ඖෂධ ආනයන සඳහා මුදල් ලබා දීමට නොහැකි වීම සඳහන් විය. කෙසේ වෙතත් මේ තීරණය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් පරිබාහිරව ගත් එකක් වන අතර අඛණ්ඩව මූල්‍ය කළමනාකරණය වගකීම පනත අංක 3/2022 හෝ ව්‍යවස්ථානුකූල යම් තීරණයක් මගින් එය අනුමත කර නොමැත. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 148 වගන්ති අනුව පාර්ලිමේන්තුවට ජනමූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය ලැබේ. කිසිදු බද්දක් අනුපාතයක් හෝ වෙනත් ගාස්තුවක් කිසිදු ස්ථානීය ආයතනයක් හෝ රාජ්‍ය ආයතනයක් විසින් පනවා නොහැකිය. එය පනතක් මගින් හෝ පාර්ලිමේන්තුව මගින් සම්මත කළ පනතක් බලයෙන් පමණක් පැනවිය හැක. එබැවින් විදේශ ණය ගෙවීම අත්විටීම තනිව විධායකය විසින් හෝගත් ක්‍රියාමාර්ගයක් වන අතර එය ව්‍යවස්ථානුකූලව හා නීතිමය සම්මත ක්‍රම පිළිබඳව දැඩි සැකයක් මතු කරයි. මේ ක්‍රියාවලිය ජාතික අවශ්‍යතාවයක් යන නමින් National Importance මූල්‍ය අමාත්‍යාංශය හා මධ්‍යම බැංකු විසින් ක්‍රියාත්මක කරන ලැබුවද පූර්ව පාර්ලිමේන්තු අනුමැතියක් නොතිබීම මැතිවරණ මණ්ඩලයට නිල වාර්තාවක් නොමැතිවීම හෝ පවතින මූල්‍ය නීති අනුව ගැසට් පත්‍රිකාවක් නිකුත් නොකිරීම යන කරුණු මෙයට අදාළ වේ. එම නිසා පාර්ලිමේන්තුවට මේ තීරණය පිළිබඳව විවෘත සාකච්ඡා කිරීමට විමසීමට අවස්ථාවක් නොලැබිය. එම නිසා මේ තීරණය ශ්‍රී ලංකාවේ අරමුදල් විශ්වාසය ආයෝජනය විශ්වාසය හා ජාත්‍යන්තර ණය වෙළඳපොළ ප්‍රවේශ දැඩි ලෙස අලාභදායි කළේය. අවුරුදු 3ක් ගත වූ අද දක්වා ශ්‍රී ලංකා ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීම ආයතන සමග තවමත් නොගෙවූ රාජ්‍ය ඩිෆෝල්ට් ලෙස සලකනු වී ඇත. ආධාර සහන ණය මාර්ග පවා තවමත් සීමිතය. ආර්ථික විශ්වාසය බිඳවැටී ඇත. 2025 නොවැම්බර් 7 වෙනිදා අයවැය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ විෂය පිළිබඳ විවෘත අවධානය යොමු කළ අතර මූල්‍ය වගකීම සහ පාර්ලිමේන්තුවේ පාලනය වර්ධනය කිරීම අවශ්‍යතාවය අවධාරණය කළේය. එම නිසා 2022 ණය අත්හිටුවීමේ පාර්ලිමේන්තු අනුමැතියකින් තොර ගනු ලැබූ කාගේ බලය යටතේද යන්න සොයා බැලීම අවශ්‍යතාවය සහ අනාගතයේදී එවැනි විශාල මූල්‍ය තීරණ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය සහ අනුමැතිය මත පමණක් ගත යුතු බව තහවුරු කිරීමේ වැදගත් බව පෙන්වමි. Accordingly, I seek clarification on the following matters, Honorable Speaker. 1. Governance and authority. Who was serving as the governor of the Central Bank of Sri Lanka at the time of April 22, declaration of bankruptcy, and what official role did he play in advising, authorizing or announcing the suspension of external debt payment? 2. Communication or legal mandate. Did the then governor formally communicate to Parliament or Minister of Finance that Sri Lanka was unable to meet its external debt obligations? Who were the members of the Monetary Board, and at that time, had they approved such action? If so, under what statutory constitutional authority was such declaration made, without prior parliamentary sanction. Honourable Speaker, the form and approval declaration. Can Honourable Prime Minister confirm the exact date, form and legal basis of the debt standstill declaration? Was the decision approved by the Cabinet of Ministers or endorsed by Parliament under Article 148 of Constitution? Was any statutory instruments, gazette or resolution issued to formalise the declaration? Was the Attorney General's consent or advice obtained? 4. Documentary evidence. Was there any Cabinet paper, written recommendations or internal communication from the Central Bank to the Minister of Finance seeking approval for debt moratorium prior to April 12, 2022? If so, will the Honourable Prime Minister table those documents for parliamentary scrutiny? 5. Extraordinary instructions. Were any special or extraordinary instructions issued, or was any temporary power bestowed upon the Central Bank that substituted or abrogated the constitutional powers of Parliament, thereby enabling such a declaration to be made? 6. Executive authorization and legal basis. If parliamentary approval was not obtained, who within the executive, the Minister of Finance or the Central Bank authorized the suspension of debt prepayments? On what legal basis was such authority exercised, and was it consistent with the Constitution and the Fiscal Management Responsibility Act 22? 7. Constitutional compliance and legislative reform. Does the government acknowledge that the decision to default on foreign loans taken without parliamentary approval may constitute a violation of Article 148 related to the financial provision? As you know, Honourable Speaker, we, the Parliament, has the full control of 148, and the actions taken then to today, we are held responsible. So it basically percolates down from the wrong decision, and we are still governing on that same basis. So if so, what remedial legislative measures have been taken to regularize the decision, restore Sri Lanka's sovereign credit rating, and ensure that future suspensions or debt obligations are subject to express parliamentary approval? I hope this will never come again. But on the basis, today we are basically have credit ratings that are minus Cs, or not even allowed to be given ratings. So, specifically, does the government intend to introduce a Sovereign Debt Management and Accountability Act to codify the procedures and prevent unilateral executive action in external debt matters? 8. IMF agreement and citizen-centric reform. President Ranil Wickremesinghe decision to sign extended fund facility agreement with the International Monetary Board on the 20th of April 2023, which was subsequently debated in this House, helped to stabilize the economy and restore partial international confidence. While the present government has accepted the agreement, can it now make it more citizen-friendly? What specific policy recalibrations or amendments have been proposed to ensure equitable burden sharing, social protection, transparency of implementation? Honourable Speaker, I am asking the reason, because the IMF is only interested in fiscal maintenance. Central Bank is only interested in looking at the interest and exchange rate. This Parliament is held responsible for the accountability of as to the growth of the country. Now, when you ask the Central Bank Governor, when we did that Committee of Public Finance last week, his answer was, I quote, you can ask the Finance Minister. And that's the reason why I'm asking now. 9. Conditions of credit restoration. What specific conditions, structural benchmarks or policy reforms have been imposed by international lenders and credit rating agencies for reinstating Sri Lanka's normal access to concessional and commercial borrowing? 10. Quantification of economic, fiscal, human, reputational costs. What has been the total economic, fiscal, human and reputational cost to the country as a result of the April 22 debt standstill, including its impact on investor confidence, sovereign credit downgrades, elevated borrowing costs, the bankruptcy of business entities and individuals, and Sri Lanka's prolonged exclusion to the global finance market? As you know, Honourable Speaker, it was mentioned that the expressway has costed from 150 to 300, so it's a 150 billion increase. Then the airport costs from 158 goes up to 260. So just two examples have impacted, owing to without parliamentary approval, for going into debt standstill, we have lost out 290 billion just on two projects, Honorable Speaker. So I am seeking your indulgence through and getting the Honorable Prime Minister to answer as to how we have got to overcome this particular situation. Thank you, Honorable Speaker.
Honorable Minister.
Garu Kathanayakathumani pilithuru deema sadama kallilla sitna.
Amathyansa nivedana garu andupakse pradhan sanghathuma.
Garu Kathanayakathumani mama me welawada obathumage avadahana yomu karanna kemathiye me 27 deka prashna pilibandawa me pakshanaayakayanta me laba diye thiyena avasthawat e avastha prayojana ganeemath api agaya karanawa. නමුත් මේකේ ප්‍රායෝගික තත්ත්වයත් ඔබතුමා කරුණාකර අවධානය යොමු කරන්න මේ 27/2 ගරු රවිකරණායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ප්‍රකාශය දිහා බලන්න. මේකේ ගරු මන්ත්‍රීතුමා තව ෆොන්ට් සයිස් එක අඩු කරොත් කියව ගන්නත් බැරි වෙනවා. ඊළඟට මේ ප්‍රශ්න 10 ඇතුලේ ප්‍රශ්න 24ක් තියෙනවා. මගේ කාර්යාලයේට මේ ප්‍රශ්න ලැබිලා තියෙන හවස 2:55ට. දැන් 2:55ට මේක අපිටත් ලැබිලා. ඊළඟට පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අදාළ අමාත්‍යංශයට ගිහිල්ලා උදේ 9:30 වෙනකොට මේ වගේ එකක් තමයි මම එදත් ඉදිරිපත් කරා විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු මේ 27/2 ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මගේ අමාත්‍යංශය අපි උත්තර දුන්නා. හැබැයි ඒකේ තියෙනවා විෂය කොටස් හතක්. ඒ කියන්නේ මේකේ තිබෙන්නේ ගරු කතානායකතුමා ඔබතුමාගේ අවධානය එදත් යොමු කරේ මේ අවස්ථාව තිබෙන්නේ යම් තනි විෂයක් පිළිබඳව විස්තරාත්මක කරුණු ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකෙන් තමයි ප්‍රශ්න අහන කෙනාටයි ඒ ප්‍රශ්න යොමු වෙන කෙනාටයි සාධාරණයක් වෙන්නේ. නමුත් මේකෙදි විෂය කරුණු ගණනාවක් සමහරට අමාත්‍යංශ ගණනාවක ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඊළඟට මේකේ මේ කොළ දෙකෙන් ඉදිරිපත් කරන නිසා ෆොන්ට් සයිස් එකත් අඩු කරලා මේ ප්‍රශ්න 10 අතර ප්‍රශ්න 24ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර වෙන දේ තමයි මේකට එදාට උත්තර දෙන්න බැරි වුණා පහුවෙන්දාට කල් ගන්න එකම තමයි. එසා එක්කෝ අපි කල් ගන්නවා කියන පදනම සතියක් හරි දෙකක් හරි මේ විදියට යමු. එහෙම නැත්නම් ඇත්තරම අහන කෙනාටයි ප්‍රශ්නය ප්‍රස්තුත වෙන අයටයි සාධාරණ කරන හැටියට මේකට එකඟතාවයකට එමු. නැත්නම් මේක ඇත්තටම මේ 27/2 තීරුමක් ඇති වෙනවා මේ විදියට අපි මේක මිස්යූස් කරන්න ගියොත්. දැන් මම කියන්නේ ඒ ඔබතුමාගේ ප්‍රශ්නයට අගය කිරීම කරන අතරේ මම මේ කියන්නේ ගරු රවිකරණ මන්ත්‍රීතුමා මම හිතනවා අපි කවුරුත් මේක නවදාහන යොමු කළ යුතුයි කියලා. එහෙම නැත්නම් අපිත් සතියක් දෙකක් අරගෙන උත්තර දුන්නාට පස්සේ ඔබගොල්ලෝ වැඩකුත් නැති වෙනවා. ඒක නෑ අවධානය යොමු කරන්න කියලා ගරු කතානායකතුමා මම කියන්නේ.
මම හිතන්නේ ගරු මන්ත්‍රීතුමා විපක්ෂයේ ඉන්න ප්‍රධාන මේ පක්ෂ නායකින් තුමල්ලා මේ අවධානය යොමු කරගත්තොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. ගරු රවිකරණංග මන්ත්‍රීතුමා
මම එතුමා කියපු දෙයට කියන්න පුළුවන් වන්නේ ප්‍රශ්නය 12:05 වෙනකොට දීලා තියෙනවා. ඒකේ නැවත සංශෝධන එතුමල ඉල්ලුවට පසුව කරන එකක් මිසක් 12:05ට දීලා තියෙනවා. ඊට පසුව මම මේ අවස්ථාවේදී ප්‍රශ්න අහලා තියෙන්නේ එසේ ප්‍රශ්න නෙමෙයි රටට බලපාන ප්‍රශ්නයක්. මම දන්නවා ඉතින් මේකට ප්‍රශ්නයක් මම ඒකට කල් ගත්තට ප්‍රශ්න නොවේ තියෙන ප්‍රශ්නය. නමුත් අපට අවශ්‍ය වන්නේ මේකේ උනන්දුතාවය රට බලපානක් තියෙන ප්‍රශ්නය මං හිතන්නේ බැරෑරුම් කම නිසා තමයි මං එවැනි ප්‍රශ්නයක් අහලා
තියෙන්නේ. ගරු සභානායකතුමා.
අර කතානායකතුමනි මේ මීට මාස කිහිපයකට මේ 27/2 ප්‍රශ්න අහන්න විපක්ෂයේ පක්ෂනායකන තියෙන අයිතිය සහ මුලින්ම පිළිගන්නා සහය අගය කරනකම අපි ඉගෙන ගන්න ඔබතුමාලා 27/2 ප්‍රශ්න කිසිම සැකයක් නැහැ. නමුත් ඇත්තටම අපි මීට මාස කිහිපයකට කලින් කරු කතානායකතුමනි බිස්නස් කමිටුවේ මම වාතාවරණයක් ඉදිරිපත් කළා. මේ ප්‍රශ්න දික්වීමෙන් එක පැත්තෙන් කාලකලමනාකරන ගැටලුව සහ ඇත්තටම මේ පක්ෂ නායකයෙක්ගේ පැත්තෙන් ජාතික අවධානයක් යොමු කළා ගන්න ඕන කරන උත්තරය ප්‍රමාද වුණාට පස්සේ ඒකේ පොලිටිකල් ලෙසන්ස් එක නැති වෙනවා. ටෙක්නිකල් උත්තරයක් වෙනවා හැන්සාඩ් එකට. තුන වෙන එක තමයි කරු කතානායකතුමා අපි දැන් අමතිවරුන්ගේ මිනිස්ට්‍රියල් ස්ටේට්මන්ට් කියන කැටගරි එකෙන් තමයි මේවට අපිට පහුවල උත්තර දෙන්න වෙන්නේ. ඒක දැන් මම සභානායක ලේකම්තුමාට කියලා තියෙනවා දවසකට අමතිවරුන්ගේ නිවේදන දෙකකට වඩා ආවොත් එන්නේ මේ පරණේව දෙකකුත් එනවා. මේ වගේ 27/2 ඒවත් එන්නේ මිනිස්ට්‍රියල් ස්ටේට්මන්ට්ස් විදියට. ඊට පස්සේ 27/2ක් එනවා. එතර වෙන දේ තමයි අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ කියන එක කරු කතානායකතුමනි පැය භාගෙන් කොහෙත්ම කරන්න බැරි වෙනවා. මොකද අමතුරුන්ටත් දැන් විවිධ මැති අමතුරු ප්‍රශ්න මතු කරනවා. එතකොට ඒගොල්ලන්ට සාධාරණ අවස්ථාවක් දෙන්න ඕන උත්තර ද අපි එහෙම එන්කරේජ් කරන්නේ නැහැ දැන් අත්තර මැමතිව. දැන් මම රවිකරණායක මන්ත්‍රීතුමාගේ ස්ටේට්මන්ට් එක දැක්ක නිසා උදේම මම මේකේ ෆොන්ට් සයිස් එකක් මම හිතන්නේ 10 වලින් තියෙන්නේ. 9.5 හරි 10 හරි මම ඇත්තටම ස්ටොප් වොච් දැම්මේ. මම දැම්මේ ඔබතුමා පටන් ගන්නතර පස්සේ මෙතන තියෙනවා ස්ක්‍රීන්ෂොට් එක 9 විනාඩි 9:45යි. ඒතර ඔබතුමාගේ ප්‍රශ්නයට ඇමතිවරයා උත්තරයක් දෙන්න එතුමට කොහෙත්ම බෑ විනාඩි 9:45 දෙන්න. ඔබතුමා මේ පැත්තේ ඉඳලා තියෙන අනතර අපිට වඩා. ඔබතුමා මේකට උත්තර දුන්නා ඔබතුමා විනාඩි 15කට වඩා යනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේක. නිසි ගෞරවයතුව කියන්නේ මේක වාදයක් නෙමෙයි. කරුණාකරලා මේ පක්ෂ නායකයන්ට මම සම්බන්ධන මැතිතුමාගේ ස්ටේට්මන්ට්ස් බැලුවා. ඒවා හරිම ප්‍රබලයි හරිම නිශ්චිතයි. තව ඇමති මැතිතුම පක්ෂ නායකයන් කළා මම ඉල්ලා හිටන දේ තමයි නරින්ද ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා කවගේ මේක හරියට පාවිච්චි කරගන්න. නැත්නම් අපිට සිද්ධ වෙන්නේ අපි ඊටාම පහළ ඔබතුමාට කියන්නේ මම නම් කිසිම අමතරයක් කියන්නේ නැහැ අනිවාර්යයෙන්ම අනිද්දා සූත්‍ර දෙන්න කියලා මමත් ඇතුළුව
අපි ගරු
කල් අරන් තමයි උත්තර දෙන්නේ.
ගරු අපි ඇත්තම අපි එකඟතාවයට පත් වුණා විනාඩි 5කින් ප්‍රශ්නය අහමු විනාඩි 5කින් උත්තරේ දෙමු කියලා බිස්නස් කමිටි එකේ. ඉතින් මම හිතන්නේ ඒකටම අනුව අපි වැඩ කටයුතු කරමු කියලා මම ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමාලාගේ. ගරු විපක්ෂයේ අංශ ප්‍රධාන සංවිධායකතුමා
ශ්‍රේම ප්‍රායෝගික ගැටලු ගැන තමයි සාකච්ඡා කරේ. එනිසා අපි බිස්නස් කමිටි එකේදී දීර්ඝව සාකච්ඡා කරන අවසන් එකඟතාවයකට
එමු. හරි අපි කාලය අපි කල්මනා කරගන්න අවශ්‍යයි. අමාත්‍යංශ නිවේ බිස්නස් ගරු සභානායක
විපක්ෂ සංවිධානය බිස්නස් කමිටිය අපි මේ කතා කරලා ගත්ත තීන්දුවක්. මේ තීන්දුව ක්‍රියාත්මක කරමු. එතකොට ඉවරයි.
ගරු කරුණානායක මන්ත්‍රීතුමා අපි දැන් අපි ඊළඟ වරට යමු. ගරු කරුණානායක මන්ත්‍රීතුමා
පන්දෙන් මම මීට පෙර පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ දක්ෂතාවය පාවිච්චි කළා තමයි මම දැකලා තියෙන අනුර දිසානායක මේ වගේම
ප්‍රශ්න අපි මේ විවාදයකට අපි නොයමු.
මේ ශෛලිය ගෙනියන්න
අමාත්‍යංශ නිවේදන
පසු විපරමකේ බලන්න
ඒ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා අමාත්‍යංශ නිවේදන
කර කතානායකතුමනි 27 දෙක යටතේ ඊට කලින් අසන ලැබු ප්‍රශ්න දෙකකට පිළිතුරු දෙන්න පුළුවන්. එකක් ඒ සඳහායි මේ නිවේදනය නිකුත් කරන්නේ. ගරු විපක්ෂ නායකතුමා මතු කරන ලද ප්‍රශ්නයේ 2025:10.7 ප්‍රශ්නයට පිළිතුර. එහි මුදල් සංචිත කියලා අහලා තියෙනවා. මුදල් සංචිත යනු ආර්ථික පදනම ලෙස මුදල් සංචිත යනු ආර්ථිකයක මුදල් පදනම ලෙස සලකනවා. එහි අන්තර්ගත වන්නේ ව්‍යවහාරයේ පවතින මුදල් මහ බැංකුව වෙතැති වාණිජ බැංකු සතු තැන්පත් ඇතුළු මුදල් මැවීමේ ක්‍රියාවලිය සඳහා පදනම සපයන සංරචක පමණයි. සංචිත මුදල් ගණනය කිරීමේදී මහ බැංකුව විසින් සිදුකරන විදේශීය හුවමාරු ගිවිසුම් වලට අදාළ ගනුදෙනු ඇතුළත් නොකරයි. 2025 අගෝස්තු මාසයේ අවසාන වෙන විට සමස්ත සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1712ක් සැප්තැම්බර් මාසයේ වෙනකොට ඒ බිලියන 1695යි. වගුවක ඉදිරිපත් කරලා තියෙනවා. මම කියවන්න යන්නේ නැහැ. මාස්පතා මේ සංචිත මුදල් වෙනස් වෙච්ච හැටි ආලා තියෙනවා. ගිය වර්ෂයේ ඉඳලා අගෝස්තු 2024 ජනවාරි සිට 2025 අගෝස්තු වෙනකන් මාස්පතා එම මුදල් වෙනස් වෙච්ච හැටි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සභාගත කරන්න පුළුවන්. ඊට දෙවනි ප්‍රශ්නයේ විදියට මේ රටේ ණය ප්‍රමාණය ආලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ අවසාන වෙන විට මේ දැන් අපි මධ්‍ය කාලීන වාර්තාවෙත් ණය පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා එක. සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.9ක් වෙනවා. ඒ වගේම ඒ සමස්ත ණය ප්‍රමාණය ඇතුලේ දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 11.3කුත් විදේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 11.3කුත් දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 19.6කුත්. No, I'm answering the question raised by honorable yeah leader of the opposition Sajith Premadas. No, not your one. I'll come to that. Right, etakota tradesiya saha videshiya nay pramane eka. ඊළඟට ආණ්ඩුව පත්වීමෙන් පසු ලබාගත්තු ණය ප්‍රමාණය අහලා තියෙනවා. 2024 සැප්තැම්බර් ඉඳලා අගෝස්තු වෙනකම් ලබාගත්තු ණය ප්‍රමාණය තියෙනවා. දේශීය ශුද්ධ ණය ලබා ගැනීම, එක net issuance of treasury bills and bonds රුපියල් බිලියන 1393ක්. ඒ වගේම විදේශීය ණය ලබා ගැනීම තියෙනවා. lenders ලගේ disbursements රුපියල් බිලියන 526ක්. ඒ වගේම විදේශීය ණය සම්බන්ධයෙන් ගත් කල එක වර්ගීකරණය ඉල්ලනවා. ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය ස්වයරී බැඳුම් කර ලෙස. මේක සම්පූර්ණ වාර්තාව සැප්තැම්බර් වෙනකොටත් අපේ මීඩියා මධ්‍යකාලීන වාර්තාවේ තියෙනවා. මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ පිළිතුරට සකස් කරපු ප්‍රමාණය අගෝස්තු වෙනකොට. එයි තියෙනවා ද්විපාර්ශ්වීය ණය ට්‍රිලියන 3.3ක්, බහුපාර්ශ්වීය ණය ට්‍රිලියන 4.2ක්, ස්වයරී බැඳුම් කර ට්‍රිලියන 3.1ක්, ඊට පස්සේ කාලීන ණය පහසුකම් ට්‍රිලියන 0.7ක්. ඊළඟට පසුගිය වසරේ ණය වාරික සහ පොලි වශයෙන් ගෙරවු ලැබූ ප්‍රමාණය කොපමණද කියලා අහලා තියෙනවා. විදේශීය ණය වාරික හා පොලි ප්‍රමාණය රුපියල් බිලියන 521ක්, ඒ ණය වාරික ප්‍රමාණය බිලියන 310ක්, පොලි ප්‍රමාණය බිලියන 211ක්. දේශීය ණය වාරික හා පොලි ප්‍රමාණය රුපියල් බිලියන 6731ක්, ණය වාරික ප්‍රමාණය අන්තර්ගතයේ දෙකට කඩපුවාම වාරික ප්‍රමාණය 5391ක්, ණය පොලි 1340ක්. ඊළඟට ඉදිරි වර්ෂ 5 සඳහා මම කියවන්න අවශ්‍ය නැත්නම් මේක ලේඛනගත කරන නිසා ලේක් වගුවක තියෙනවා. සමස්ත ණය ප්‍රමාණයේ දේශීය සහ විදේශීය වශයෙන් අපි කියවන්න ඕන ප්‍රමාණයත් විදේශීය ණය ප්‍රමාණය වෙනමත් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට ඉදිරි 5 වසර ඇතුළතදී, වසර 5 ඇතුළතදී මේ රජයේ අස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය කොපමණදත් මේ ණය සම්බන්ධ කතාවත් මතු කරලා තියෙනවා. ඒ අනුව අපි මේ ඉදිරි වර්ෂ 5ක කාලය සඳහා බේස්ලයින් ප්‍රොජෙක්ෂන් සලකලා බලලා දැනට ක්‍රියාත්මක වෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය, අපනයන ඉහළ නැන්වීම, ශක්තිමත් විදේශීය ශ්‍රම ප්‍රේෂණ සහ සේවා අපනයනවල වර්ධනය යනාදී ඒ උපකල්පනයන් පදනම්ව අදාළ ආර්ථික වර්ධන වේගය අපි අපේක්ෂා කරනවා අවම 4.5ක මට්ටමක පවත්වාගෙන යන්න මේ කෙටි කාලයේදී. දිගු කාලයේදී අපි ආයවැය කතාවේදී ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරා මධ්‍ය කාලීනව අපි 7%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කරමින් වැඩ කටයුතු කරනවා කියලා. මෙම ආර්ථික වර්ධන වේගයේ සමග මූල්‍ය කළමනාකරණය වඩා ශක්තිමත් කරමින් රාජ්‍ය වියදම්වල කාර්යක්ෂමතාවයද ඉහළ නැන්වු විට ශ්‍රී ලංකාවට සිය විදේශීය හා දේශීය ණය තිරසර මට්ටමකට ගෙනීමට අවශ්‍ය මූල්‍යමය අවකාශය නිර්මාණය කිරීමට අපිට හැකි වෙලා තියෙනවා. ඒ බවත් අපේ ආයවැය කතාවේදී ඒ විස්තර ඉදිරිපත් කළා. ඊළඟට ප්‍රශ්නය පරණගින්නේ ණය ගෙවීම සඳහා විදේශ ප්‍රේෂණ සහ අපනයන ආදායම එකතු කර ගැනීම. ඒතොර රජයේ විසින් වසරකදී විදේශීය ණය සේවාකරණය සිදු කරන ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, බහුපාර්ශ්වීය, ද්විපාර්ශ්වීය මූලාශ්‍ර වලින් ලබාගත් ණය, දේශීය විදේශ විනිමය හුවමාරු, අනෙකුත් දේශීය මූලාශ්‍ර සහ දේශීය විනිමය වෙළඳපොළෙන් මහා බැංකුව විසින් කරන සුද්ධ මිලදීන් ගැනීම මගින් දේශීය විදේශීය විනිමය වෙළඳපළත් මහා බැංකුවේ අවශෝෂණයන් සඳහා රඳා පවතින වෙළඳ භාණ්ඩ අපනයනය, සංචාරක ඉපැීම ඇතුළු සේවා අපනයන, විදේශ සේවා නියුක්තියකයන්ගේ ප්‍රේෂණ, විදේශීය ඍජු හා විවිධ ආයෝජන සහ අනෙකුත් විදේශීය ලැබීම් ආකාරයෙන් වෙළඳපට ලැබෙන විදේශ විනිමය තුළින් තීරණය වන දේශීය විදේශ විනිමය වෙළඳපළෙහි විනිමය විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයේ මතයි. ඒ අනුව ණය සේවාකරණය සඳහා භාවිතා කරන මෙම ලැබීම් වල එකතුව ප්‍රාග්ධනය සහ පොලිස් සඳහා වාර්ෂික ණය සේවාකරණය අවශ්‍යතාවයට වඩා අඩු නම් ණය සේවාකරණය සිදු කරන්නේ දල නිල සංචිත භාවිතා කරමින්. කෙසේ වෙතත් 2025 වසර තුළ මේ දක්වා ණය සේවාකරණය සඳහා වූ විදේශීය ලැබීම්, විදේශීය ණය ගෙවීම් පමණක් නොව 2023 වසර අවසානයේ වෙන විට ඩොලර් බිලියන 4.4 සිට 2025 වසරේ සැප්තැම්බර් මාස අවසානයේ වෙන විට ඩොලර් බිලියන 6.2 දක්වා නිල සංචිත වැඩි වෙලා තියෙනවා. ඒ වර්තමාන තත්ත්වයත් අපි ආයවැදී ඉදිරිපත් කළා. ඊළඟට ඍජු විදේශීය ආයෝජන කොච්චර ලැබුණාද කියලා ගත්තොත් ඔක්තෝබර් 2024 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා 2024 ඍජු විදේශීය ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 267කුත්, ජනවාරි සිට සැප්තැම්බර් සඳහා ඩොලර් මිලියන 827කුත් වාර්තා වෙනවා. එදාස සැප්තැම්බර් වෙනකන් 827ක් ආයෝජන මණ්ඩලයේ වාර්තාවලට අනුව. ඊළඟට SWAT සම්බන්ධයෙන් ප්‍රශ්නය, මේ රවි කරුණානායක මන්ත්‍රීතුමා අහන ලද ප්‍රශ්නෙත් තියෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රශ්නෙට මම කෙටි පිළිතුරක් මෙතන ඉදිරිපත් කරන්නම්. 2011 වර්ෂයේදී තමයි මේ සරලකරන ලද අගය එකතු කරන අගය මත බදු ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ කෙටි කාලීන ක්‍රමයක් විදියට. මේක දිගු කාලීනව පවත්වාගෙන යෑම සඳහා නෙමෙයි, කෙටි කාලීන උපක්‍රමයක් විදියට. ඔයාගේ ක්වෙස්චන් එක ඒක ඕන අපි අයින් කරන්න පුළුවන් පොඩි කොටසක් තියෙනවා. නමුත් ඔයාගේ සම්පූර්ණ ප්‍රශ්නේ ඔබතුමාගේ තියෙන්නේ වැට් සම්බන්ධයෙන්. නමුත් මෙතෙන්ට ඉදිරිපත් මේක 2011 අපි ඒක හඳුන්ලා දීලා තියෙනවා කෙටි කාලීන උපක්‍රමයක් විදියට, ඉක්මනින්ම බදු ආපසු ගෙවීමේ ක්‍රමය හදලා දෙනකන් සුමුදු ක්‍රමවේදයක් හඳුන්වා දෙන තෙක්. ඒත් තාවකාලික පිළිමයක් වශයෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා එකතු කළ අගය මත බදු ක්‍රමවේදය වන්නේ බදු එකතු කරන්නා විසින් භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ වැට් බදු කොටස මුදලින් ගෙවා පසුව විකුණුම් මත ආය කරනු ලබන වැට් බදු ප්‍රමාණයෙන් යෙදවුම් බද්දක් ලෙස තම නිමවුම් බද්දෙන් අඩු කර ඉතිරිය රජයට ගෙනීමේ ක්‍රමවේදයකි. 2025 වසරේ ඔක්තෝබර් 1 වැනි දින සිට එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. ඒ අවදානම් පාදක කරගත්තු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම මගින් තමයි කරන්නේ. ඒක දැන් පියවර අරගෙන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මෙම ක්‍රමවේදය යටතේ වක්‍ර අපනයන කරුවන්ට එකතු කළ අගේ මත බද්ධ ගැනුම් කරුවන් විසින් ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම ගෙවිය යුතු බැවින් ණය වවුචර යොදා ගත් කාලයට සාපේක්ෂව මෙම ක්‍රමවේදය ඔවුන්ගේ මූල්‍ය ප්‍රවාහයට හිතකර ලෙස බලපාන. මෙතන අදහස තියෙන يعني ඩීම් එක්ස්පෝර්ටර්ස් නැත්නම් වක්‍ර අපනයන කරුවන්ට කලින් සිද්ධ වුණේ කිසිම ආකාරයකට ඔවුන්ට බඩු විකුණනකොට එකතු කරගත්තෙත් නැහැ, බඩු මිලදී ගන්නකොට ගෙව්වෙත් නැහැ. නමුත් දැන් මේ SWAT අයින් කරපු නිසා ඩීම් එක්ස්පෝර්ටර්ස්ලාට අතිරේක මුදල් වාසියක් එනවා. අපනයන කරුට විකුණනකොට එතනින් එකතු කරගන්නා වැට් බදු ප්‍රමාණයක් ඔහුගේ ද්‍රව්‍යශීලතාවයේ ඉහළ යනවා. ඒ අනුව SWAT බදු ක්‍රම 2025 වසරේ ඔක්තෝබර් මාස 1 වැනි දින සිට අවෝසි වීමත් සමග අවදානම් මත පදනම් වූ මුදල් ආපසු ගෙවීමේ පද්ධතිය මේ වෙනටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා. පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ කොටසක් ලෙස බදු ආදායම් එකතු කිරීම, වැඩි දියුණු කිරීමත්, කාර්යක්ෂම කිරීමත්, ඩිජිටල් මූල්‍ය විනිවිද භාවිතයෙන් යුතුව එකතු කළ අගේ මත බදු පරිපාලනය ජාත්‍යන්තර සම්මතයන්ට අනුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තියෙනවා. ඊළඟට රවි කරුණානායක මන්ත්‍රීතුමා අසන ලද ප්‍රශ්නය 2025 සැප්තැම්බර් 24 දීර්ඝ ප්‍රශ්න කීපයක් තියෙනවා. මම ඒක සාරාංශගත කරලා කියවන්න උත්සාහ කරන්නම්. තොරතුරු තියෙනවා, අපි ඉදිරිපත් කරමු. So I would like to just mention the basic background of SWAT system. The SWAT system was adopted from April 1st, 2011 in terms of Section 2.2 of the VAT Act as a temporary measure. Under the SWAT system, businesses that are registered as registered identified purchasers will have to deal with input VAT by using a special voucher called credit voucher issued by the Internal Revenue Department when the inputs are purchased from businesses registered as registered identified suppliers. However, the SWAT system is not a substitute for properly functioning VAT system. Running two parallel VAT systems within the IRD is not necessary when the system is automated and the refund system is properly functioning. So based on that particular background, your answers to the questions are summarized like this. The VAT return for a taxable period must be submitted on or before the end of the following month as per VAT Act. For example, now the SWAT system has been abolished from 1st October, so therefore the VAT applicable for the month of October, immediately the VAT collect registered person can submit its return if he or she wants on 1st November through e-filing system. New risk-based refund scheme was introduced for smooth implementation of VAT refunds, and the refund must be made within 45 days from the due date of the return submission. Exporters are not required to wait until the last date to submit the returns. They can be submitted immediately after the taxable period. Once the refund is claimed, the refund claim is submitted, it will be processed immediately by the system without waiting for the last date. The risk-based refund scheme operates within an e-filing system. Refunds are processed based on risk rating system. Accordingly, the eligible persons will receive their refunds within 45 days from the last date of the return submission. Accordingly, the risk is determined by using several criteria based on their past transactions and records and all the information that the Inland Revenue Department has. Then exporters are classified as low or medium risk category. They will receive their refunds within 45 days without pre-verification. However, the exporters who are classified by the system as high risk will receive again within 45 days but subject to pre-verification. The new system timely refunds to all eligible persons regardless of their risk category provided they comply with tax the requirements requirements. Then low-risk exporters receive refunds timely without compromising compliance requirement, as I just mentioned, but the high-risk exporters will have to follow these compliance requirements. The concern raised about the competitiveness of businesses, the policy will not be affected. Rather, this policy implementation will strengthen the business environment, thus enabling exporters to plan and execute their operations more effectively. SMEs will not be adversely affected by the risk-based refund system to qualify for refunds within 45 days. Exporters must meet one criterion, that is none other than it is direct exporters must only account for more than 50% of their total supplies. Then they are automatically eligible for this refund system. Once the condition is met, the SME will receive the refund accordingly, regardless of its status of the business, size of the business, or the turnover. Importantly, there is no turnover benchmark requirement to be qualified as an eligible exporter. Deemed exporters under this the VAT system will not be affected, as they can collect VAT from exporters, rather they will have a net liquidity position. Then I'll try to shorten it. I will just submit the report. If I just summarize, the conclude the answer, the refund system ensures that within 45 days the refund is made without a delay, and the deemed exporters or indirect exporters are not affected, because we gradually, slowly moving towards to fully automated VAT the refund system. The trials have been already done, and simulation have been already run. And we will wait, if there are any discrepancies, issues or concerns, we will have to look after the first cycle of refund system that is yet to come.
Thank you.
Sorry. Honourable Speaker, I appreciate the answer that has been given, even though summarized and otherwise. But Honourable Speaker, that is not the real life situation. The small and medium today is affected badly. You could reflect it in the tea auctions. Today they have got to put an additional 18% in to buy a tea that is there. The tea price has reduced. You would also see that this system will permit, Honorable Minister, I'm sure you'll understand, that it will be easier for a person to import and supply to a manufacturer rather than manufacture and export to the big exporter. As for him, he has to wait for technically 106 days, minimum 75 to 106 days. So it is easier to get from India or China or whatever it is. You will have it here in for 35 days. You won't have your cash stuck in trying to get refunds. Well, we are still in a make-believe world thinking that the money will come in time. But even before we go into that situation in practical terms, today I am talking of experience that is there from the textiles, small and medium, tea auctions, which is having a drastic, almost 110 rupee reduction. I'm sure Honorable Gayantha Karunathilaka, being in the Small Tea Holders Association, will know that. So, Honorable Speaker, this is not something that can be used from a textile book style operation. So I greatly appreciate you looking into this matter and ensure the export, especially that today the printing, the areas of small manufacturers, they feel it's easier import and trade rather than manufacture and help the big exporter. I'm telling with experience. They are in rubber, they are in textiles, they are in the areas of ceramic ware. So you'd find, that's why today you find a balance of trade.
Yes.
For the first time in September, there's $140 million deficit in the balance of payments.
Yeah, Honourable Minister.
Honourable Speaker, such issues from deemed exporters or indirect exporters have not yet been reported. We'll see in case if there are any reports. As you explained, the Honourable Member, the possibility for exporters to take the raw materials or the inputs from importers, it would be a pure situation of just direct importation and re-exportation. So then we need not to talk about any value addition. So it would be a very rare, extreme situation. If you want to promote exportation based on raw materials, of course, that has to come to the country and should be subject to value added processes. Therefore, it would be deemed exporters, indirect exporters. In that regard, those SMEs will get the cash from the exporters. No, so that would be direct, I mean, re-exporting. So if you just import and keep somewhere and re-export, it has nothing to do with this VAT refund system. If it comes inside and the value addition is there, they become deemed exporters or indirect exporters. Then the indirect or direct deemed exporters, that is what deemed exporters can get the cash, the flow from the exporters. In a way, SMEs operating within these businesses will be more benefited because they would be eased out with more cash. We'll see if there are any concerns that to be reported in the future. We will address all those things. As of now, such things have not been reported. But again, we need to understand the fact that in this VAT refund system, in order for an exporter to be qualified for the VAT refund system, that exporter should account for more than 50% of its supplies. Because exporters with a balanced supply is subject to normal VAT system. Therefore, they can get the input VAT automatically. Then there will not be significant amount to be refunded. Even the amount, no matter whether it is significant or insignificant, we assure, as we said, that the refund will be done duly promptly.